ගරු අනිල් ජයන්ත ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 24ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි කාරක සභා සභාපතිතුමීනි. අද විවාදයට ගැනෙන මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඔය වැසීර්සේ යටතේ මම අදහස් දැක්වීම සම්බන්ධ කරගන්නවා අපේ 2025 විසර්ජන පනත් කෙටුම් පත අයවැය ලේඛනය. මෙහි අපි සාම්ප්‍රදායික අයවැය ලේඛනයේ දෙස බැලුවොත් අපිට පෙනෙන්නේ තවත් එක් වර්ෂයක අයවැය ලේඛනයක් විදිහට 2024 ඉවරුණා, 2025 යන ආදි වශයෙන්. ඒත් ඒක එහෙම නෙවෙයි. මේ සඳහා අපි කවුරුත් දන්නවා අපිට විශේෂ වූ ජනවරමක් ලැබුණා. ඒකට හේතු කාරණා සමාජයේ සාකච්ඡා වුණා. ඒ ජනවරම ඇතුලේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වුණා මහජනතාව විශාල වශයෙන් සමාජීය, දේශපාලන සහ ආර්ථික පරිවර්තනයක් සිද්ධ කිරීම. ඒ සඳහා අවශ්‍ය සැකසුම පළවෙනි අඩිතාලම දැමීම තමයි මේ 2025 අයවැය සිද්ධ වෙන්නේ. ඒ නිසා අර 2000 අයවැය ඇතුලේ තියෙන සංඛ්‍යා ලේඛන වලින්ම පමණක් මේ හොඳ නරකෝ ගමන් දිසානතිය තේරුම් ගන්නට අමාරුයි. මේක විශ්ලේෂණාත්මකව බලන්නට ඕනේ. ඒදී අපි අවධානය යොමු කරපු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි අපිට රට ලැබෙනකොටත් අපි දැනගෙන හිටියා බිඳ වට්ටපු තත්ත්වයක් තිබුණේ. එතනින් එහාට යන්නම් රට ස්ථායීකරණය කරගැනීමේ වැඩපිළිවෙල තමයි ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ. ඒ ස්ථායීකරණයේ ඇතුලේ අපි ඉදිරියට ක්‍රමෙන් ගමන් කරනකොට රටේ දුප්පත්භාවය තුරන් කරගන්න ඕන. ඒ වගේම මේ ප්‍රශ්න ගණනාවකට විසඳුම් සෙවීමේදී මේ ඩිජිටල් තාක්ෂණය හරහා මේ වැඩ කටයුතු කිරීමේදී දිගු කාලීන ආර්ථික ස්ථායීකරණය සහ සංවර්ධන ඉලක්ක කරගෙන තමයි මේ අයවැය මූලික දේවල් කෙටුම්පත් වෙන්නේ. ඒදී විශේෂ අවධානය යොමු කළ කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් තෝරාගත්තු කීපයක්. එකක් තමයි අපිට අවශ්‍ය කරනවා අනිවාර්යෙන්ම තිරසාර ලෙස ප්‍රමාණවත් ආර්ථික වෘද්ධිය. අපි දන්නවා පසුගිය කාලෙදි ආර්ථික වෘද්ධිය ඍණ මට්ටමට වැටිලා තිබුණා. ගොඩක් අය පුරෝකථනයන් කළා මේක ගොඩ එන්න අමාරුයි, තව අවුරුදු ගණනාවක් යනවා, අවුරුදු 10ක් 30ක් යනවා. ඇත්ත වශයෙන්ම අපේ අවුරුදු 10ක ආර්ථික වෘද්ධිය විනාශ කරලා දාලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන් පුරෝකථන හැදුවා මින් එහාට යන්නත් අමාරුයි කියලා. ඇත්තම විපක්ෂය කණ්ඩායම් බලයේ හිටියානම් මේ හොඳ පුරෝකථනයක් එන්නේ නැහැ. 2%-3% පුරෝකථනයකින් හැම තිස්සෙම හිර කරන ලද ආර්ථිකයක් ඇතුළේ අපිට බිල්ලෙක් මවලා බය කරලා මේ ආර්ථික ඉදිරියට යන්න බෑ කියන තත්ත්වේ නිර්මාණය කරා. හැබැයි අපිට පුළුවන් වුණා ඉතා කෙටි කාලයක් ඇතුළතදී 2024 අවසාන කාර්තුවේදී ආර්ථික වෘද්ධිය ධන 5.4%-කින් ඉදිරියට ගෙනෙන්න 3%-2% පුරෝකථනය කරලා තියෙද්දී ඒක ඉතාමත්ම වැදගත් අපි අත්පත් කර ගැනීමක් විදිහට දකිනවා මේ ආර්ථික පුරෝකථනේ. ඒ වගේම අපිට සමත් වෙලා තියෙනවා නිසි පරිදි අපිට දැන් අනපනත් සකස් කරලා තියෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ අනපනත්, ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණය, ඒවා ඇතුලේ ඉඳගෙන අපි ඕනෑම දෙන ලද තත්වයකදී වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක්, කණ්ඩායමක්, දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ තත්වයේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමත්, අයවැය පරතරය කළමනාකරණය කිරීමත්, ඒ වගේම අපිට පුළුවන් නම් ඉතාම කෙටි කාලයක් ඇතුළතදී වඩාත් වැදගත් වෙනවා මේ රට දියුණු කිරීමේදී ආයෝජන කැන්දරකොට විදේශිකයන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න. ඒ සඳහා වැදගත් වෙන කාරණයක් තමයි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉස්සරහට ගන්න එක. ඒ වැඩෙත් දැන් ඉදිරියට අවිලා ණය ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට තියෙන්නේ. ඒ වගේම සමාජයේ විශාල කොටසක් ජනගහනයෙන් 50%-කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනත් අසීරු තත්වයක ඉඳගෙන සානාධාර ඉල්ලමින් තියෙන තත්වයකදී අපිට අවශ්‍ය කරනවා වේගයෙන් ඔවුන්ටත් ප්‍රමාණාත්මක සමාජ සානාධාරයක් ලබා දෙමින් විශ්වාසයේ ගොඩනැගීමින් ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගන්න. ඒ කියන්නේ සමාජීය ස්ථායීකරණය කිරීමේ පරමාර්ථයනොත් අපි විශේෂ වැඩසටහන් ගණනාවක් කළා. එහිදී අස්වැසුම කලින් ක්‍රියාත්මක කරගෙන ආපු අස්වැසුම අපි දෙන ආදායම් දෙන ප්‍රමාණය වැඩි කරා, කාල සීමා වෙනස් කරමින් පුළුවන් තරම් දුරට ඔවුන්ගේ ආදායම ශක්තිමත් කරලා ඔවුන්ව සවිබල ගණන මට්ටමකට වැඩ කටයුතු සිද්ධ කළා. ඒ වගේම තමයි නිෂ්පාදන ක්‍රියාවලියකදී ප්‍රාග්ධනය මූල්‍ය ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රාග්ධනය විසින් අවශ්‍ය උපකරණ ගැනීම, අමුද්‍රව්‍ය මිල දී ගැනීම, සේවකයන් කාර්යයට කැඳවීම, කර්මාන්තශාලා බී කිරීම, යන්ත්‍රෝපකරණ ගැනීම, මෙන්න මේ ක්‍රියාවලියේදී ප්‍රාග්ධනය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහාත් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තත් කොටස් වෙළඳපළ ආයෝජකයන් කැඳවීමේ මේ වටපිටාව අපි නිර්මාණය කරලා ඉවරලා දැන් ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමෙන් තියෙනවා. ඒ වගේම අපි හැම කෙනෙකුටම ආයෝජකයන්ට සාධාරණ සම පරිසරයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් ආයෝජන කැඳනකොට අවශ්‍ය පහසුකම් යටතේ ප්‍රමුඛ ස්ථානයක් දෙනවා යටිතල පහසුකම්. මේ මොහොතේදී අපිට සියලුම යටිතල පහසුකම් ඔක්කොම කරන්න බෑ. අපි මොකක්ද තෝරාගත්තේ? අපි යටිතල පහසුකම් වලදී විශේෂයෙන්ම මේ ප්‍රවාහන පද්ධතිය වැදගත් වෙනවා. ඒක මාර්ග ප්‍රවාහණය වෙන්න පුළුවන්, රේල්වේ වෙන්න පුළුවන්, ඒ ඇතුළු ගම්බද පාරවල් ඒ ප්‍රවාහන පද්ධතිය සකස් කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තය ඉලක්ක කරගත්තු වාරි මාර්ග තාක්ෂණය මේ වගේ නිෂ්පාදනයට දිරි දෙන කාර්මීකරණයට, කෘෂිකාර්මයට, ඒ වගේම සේවා සඳහා දිරි දෙන අවශ්‍ය යටිතල පහසුකම් තාක්ෂණය ඇතුළුව අපි ප්‍රවර්ධනය කිරීම සඳහා මේ අයවැයෙන් මුදල් සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ණය කළමනාකරණේ මම භාණ්ඩාගාර මෙහෙයුමටදී කතා කරන්නම්. ණය කළමනාකරණයත් අපි නිසි පරිදි අපිට මොන චෝදනා එල්ල කරත් ණය වැඩි කරලා එහෙම නැත්නම් අපිත් ඒගොල්ලන් විදිහට ණය ගන්නවා කියලා විවිධ චෝදනා ඉදිරිපත් කරන අපි හැබැයි ඉතාම සූක්ෂම විදිහට මේ කළමනාකරණය කරමින් යනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති විශාල වැටුප් වැඩි කිරීමක් කළා. අපි ඕන්නම් ආණ්ඩුවකට මේ මොහොතේදී තිබුණා වැටුප් වැඩි නොකර යන්නත්, එහෙමත් නැත්නම් කිසියම් දීමනාවක් දීලා යන්නත්. හැබැයි අපි තීන්දුවක් ගත්ත නෑ. එතනත් වෙනසක් සිදු වෙයි කියලා ඔවුන්ට වැටුප ලබා දෙන ගමන් ඔවුන්ගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ඔවුන්ට ඉතාමත් වැදගත් වෙන්නේ මූලික වැටුප වැඩි කරන එක. වැටුපක ප්‍රධාන කොටස් දෙකයි, මූලික වැටුප සහ දීමනා. දීමනා සමන්විත වෙනවා, නිශ්චිත දීමනාවන් තියෙනවා, වෙනස් වෙන මූලික වැටුපට ගැටගැහිච්ච වෙනස් වෙන දීමනා තියෙනවා. අපි තීන්දු කළේ මේ මොහොතේදී ඇත්තම මූලික වැටුප වැඩි කරලා දෙන්න. ඒ මූලික වැටුපත් වැටුප් වර්ධකයත් වැටුප් වර්ධකයේ 80%කනුත් මූලික වැටුප 60%ත් 80%ත් අතර පරාශයන් ඇතුලේ විශාල පරිමාණයකින් මේ වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා. හැබැයි ඒක අවාසනාවකට සමාජයේ යම් කතාබහක් නිර්මාණය වුණාද කරාද අපි දන්නේ නැහැ. මේ වැටුප් වැඩිවීම මිනිසුන්ගේ පඩි කපනවා, අඩු වෙනවා කියන අදහස් ඉදිරිපත් වුණා. ඉතින් ඒවා අපි බැහැර කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි මේ වැටුප් වැඩිවීමේ සුවිශේෂී කාරණයක් තියෙනවා. ඔබට අපි උත්සාහයක ඉන්නවා අප්‍රියල් දාවෙන්ද අප්‍රියල් මාසෙදී මේ වැටුප් පඩිපත් අපිට ලබා දෙන අපි විශ්වාසයක් නේක කරන්න පුළුවන් කියලා. ඒ වැටුප් වැඩිවීමේදී ඔබගේ මූලික වැටුප විදියට සඳහන් වෙන්නේ උදාහරණයක් විදියට ගත්තොත් මම විශ්වවිද්‍යාල පද්ධතිය අරගන්න විශ්වවිද්‍යාලයේ තාක්ෂණ නිලධාරියෙකුගේ දැනට තියෙන මූලික වැටුප 31625යි. ඔබට අප්‍රියල් 10 වෙනිදා වැටුප් පඩිපත් එනකොට එහි ලියවෙනවා ඔබගේ මූලික වැටුප අර සමස්තේම අපි එකඟ වෙච්ච 51095යි කියලා. ඒ වගේම ලෙක්චරර් කියන කැටගරිය යටතේ දැනට තියෙන 69580යි ඔබගේ වැටුප් පඩිපතේ සඳහන් වෙනවා 118305ක් කියලා. කියන්නේ එක මාසයක් ඇතුළත මේ කෙටි කාලයක් ඇතුළත තමුන්ගේ මූලික වැටුප 60%-80% අතර ප්‍රමාණයකින් වැඩිවීම ඔහුගේ ක්‍රය ශක්තිය පැත්තෙන්, ඔහුගේ අනන්‍යතාවය පැත්තෙන්, ඔහුගේ ශ්‍රමයට කරන ගරුත්වය පැත්තෙන් විශාල වැඩි කිරීමක්. ඒක බැංකුවකට ණයක් ලබා ගන්න ගියත් ඔහුගේ අනිකුත් දීමනා එක ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා ඒ සමස්ත වැඩිවීම ඔබ මේ වැටුප්පතේ පෙන්නනවා. ඒක තමයි අපි කිව්වේ. නමුත් අපිට ඒක ගෙවීම කරනකොට අධ්‍යයන තුනකින් ගෙවෙන නිසා තමයි ඔබට පළවෙනි අධ්‍යයනයේදී හම්බ වෙන්නේ නැති වැටුප නොගෙවූ වැටුප් ලෙස අපි අඩු කරනවා. ඒක ඉදරඟ අධ්‍යයන දෙකේදී දෙනවා. මම හිතනවා ඒ කාරණේ තුලින් මේ කතත්වයේ විශේෂයෙන් තේරුම් ගන්න පුළුවන් වේවි කියලා. ඊළඟට ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේද පුළුල් කිරීමත්, ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීමටත් විශාල වැයබරක් අපි යොදලා තියෙනවා අපේ මේ අයවැය ඇතුලේ. කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ඉතාමත් වැදගත්. කෘෂිකර්මාන්තය අපේ නිෂ්පාදනයක් වගේම එක පැතකින් අපේ ජීවිතයත් ගැටගැහිලා තියෙනවා. අපේ සංස්කෘතිය, සදාචාරය, අපේ මූලික කටයුතු කෘෂිකර්මයත් එක්ක ගැටගැහිලා තියෙනවා. හුදු ආර්ථික ක්‍රියාවලියකට වඩා එහා ගිය කාරණයක්. ඒ වගේම කෘෂිකර්මාන්තයත් එක්ක ගැටගැහිලා තියෙන ආහාර සුරක්ෂිතතාවය. ලෝකයේ හැම කෙනෙක්ම ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනවා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. කිසිම රටක් ලෝකයේ සංවර්ධිතයි කියලා ඉස්සරහට ඇවිල්ලා නැහැ. තමුන්ගේ ආහාර සුරක්ෂිතභාවය අත්පත් කරගන්න බැරි නම් ආහාර ඉතාමත්ම තීරණාත්මකයි. අපේ ඉතිහාසයේ ඉඳලම මේ සමාජය විකාශනය වෙනකොට මූලිකම දේ බවට පත් වෙන්නේ ආහාරය. ඒ නිසා මේ ආහාර සුරක්ෂිතභාවයේ ගොඩනැගීමත්, කෘෂිකර්මාන්තයේ දියුණු කිරීමත්, කෘෂිකර්මාන්තයේ ආශ්‍රිතව වටිනාකම් එකතු වෙච්ච නිෂ්පාදන වැඩි කරන්නත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ ආයවැය ඇතුලේ වෙන් කරලා තියෙනවා. ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ කාර්ය අපි නිරන්තරයෙන් සාකච්ඡා කළා. ඒ සඳහා මුදල් වෙන් කිරීම, සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනයට ප්‍රමාණාත්මක ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සංවර්ධනයක් සිද්ධ වෙනකොට නගරය, කොළඹ, බස්නාහිර පළාතෝ කේන්ද්‍රගත වෙලා සංවර්ධනය සිද්ධ වෙන එකක් තමයි අපිට තිබුණේ. ඒ නිසා අපේ තිබිච්ච දළදේශීය නිෂ්පාදනයේ 45% විතරම මේ තත්ත්ව වෙනකොට තියෙන්නේ කොළඹ බස්නාහිර පළාත ඉලක්ක කරගෙන. ඒක වෙනස් කරන්න ඕනේ. සංවර්ධනයේදී එක්තරා අරමුණක් තමයි ප්‍රාදේශීය විෂමතාව සංවර්ධනයේ ආර්ථික වෘද්ධියේ ප්‍රාදේශීය විෂමතාවයන් අවම කරගන්න එක. අන්නේ ප්‍රාදේශීය විෂමතාවයන් අවම කර ගැනීම සඳහා අදාළ කර්මාන්ත ඒ කර්මාන්ත ගමට ගෙනියාම යටිතල පහසුකම් ගමට ගෙනියාම තමයි වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ. නොග නගරය කොළඹ ඉලක්ක කරගත්තු තැන්වලදී අපි විදේශීය ආයෝජන සහ වෙනත් කටයුතු වලට ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ මේ මානව සම්පත ගොඩනැගීමේදී සෞඛ්‍ය වගේම අධ්‍යාපනය ප්‍රාදේශීය සංවර්ධනය ඒ වගේම අපි තව අවධානය යොමු කරලා යම් මුදල් වෙන් කිරීම සිදු කරලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම. ඒ පිහිටීම ඇතුලේ අපිට වාසිදායක අවාසිදායක තත්ත්වයන් නිර්මාණය වෙන්නත් පුළුවන්, විශේෂයෙන් භූදේශපාලනීය ගැටුමහරා. නමුත් අපි උපක්‍රමශීලීව ඒ භූදේශපාලන ගැටුමේ කොටස්කරුවෙක් වෙන්නේ නැතුව භෞතික පිහිටීම සැලකිලිට භාජනය කරමින් විශේෂයෙන්ම නාවුක කේන්ද්‍රයක් බවට පත් කර ගනිමින් ඒ නාවුක සේවා සැපයීමත් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමටත් විශාල වැඩ කටයුතු ගණනාවක් යෝජනා වෙලා තියෙනවා. ඒවට අවශ්‍ය පහසුකම් ලැබීමට ලබා දීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති මේ අයවැය ඇතුලේ අපේ වියදම් කොහොමද කළමනාකරණය කරන්නේ කියලා. අපේ ආණ්ඩුවේ වියදම බවට පත් වෙන්නේ සමස්ත වියදම ණය ආපසු ගෙවීම හැර, ණය වාරික ආපසු ගෙවීම හැර සමස්ත වියදම රුපියල් බිලියන 7190ක් වෙනවා. මේ වියදම ඇතුලේ අපි යම් හිරවීම් ගණනාවක් යම් බාධකයකුණුත් එක්ක තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. ඒ ප්‍රධාන බාධකය වෙන්නේ අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රාථමික වියදම. ප්‍රාථමික වියදම කියන්නේ පොලිය හැර ප්‍රාග්ධන වියදමුත්, පොලිය හැර පුනරාවර්තන වියදමුත් වල එකතුව තමයි ප්‍රාථමික වියදම. මෙන්න මේ ප්‍රාථමික වියදම දළදේශීය අපේක්ෂිත දළදේශීය නිෂ්පාදයෙන් 13%. ඒ අනුව ප්‍රාථමික වියදම මේ අවුරුද්දේ වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 4240ක්. ඒ අනුව සමස්ත වියදමෙන් ප්‍රාථමික වියදම අයින් කරාට පස්සේ ඉතුරු වෙනවා පොලිය රුපියල් බිලියන 2950ක්. අන්න අපිට දැවිලා තියෙන විලංගුවක් තියෙනවා. ඒක අපි නිර්මාණය කරගත්තු එකක් නෙමෙයි. ඔබ බලන්න අපේ අපේක්ෂිත වියදම 7190ක් වෙනකොට පොලී ගෙවීම සඳහා, ණය වාරික නෙවෙයි, පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2950ක් වැය කරනවා. ඒ සමස්ත වියදමෙන් 60%කට ආසන්නයි. ඒ ඒ පොලී වල විශාල ප්‍රමාණයක් තියෙන්නේ, විශාල ප්‍රමාණයක් තියෙන්නේ කලින් ලබාගත්තු ණය. ඒ වගේම අපි දන්නවා 30%ට වැඩි අනුපාතයෙන් ණය ලබාගෙන තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් අදත් සාකච්ඡාවට බඳුන් වෙච්ච බැඳුම් කර වංචාව පිළිබඳව එතන අනවශ්‍ය පොලි වැඩි කිරීමක් සිද්ධ කරා විපක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන්න ලෑස්ති වුණා. මේක අලාභයක් සිද්ධ වුණේ කියලා. ඇත්තට මේ අලාභයක් නෙමෙයි, ඒගොල්ලන් ඉන්සයිඩර් ට්‍රේඩින් එකක් කළේ. ඒ හරහා තමයි මේ ගැටුම ආවේ. කොහොමද ඒ වෙනකොට වෙළඳපොලේ පැවතිච්ච පොලි අනුපාතය 9.95% අතර ප්‍රමාණයක්. ඒතර එක පැය භාගයක් ඇතුළතදී රුපියල් බිලියනයකට ආණ්ඩුවෙන් නිකුත් කරන්න තිබිච්ච බැඳුම් කර වෙනුවට බිලියන 10ක යෝජනා කරනවා. තමුන්ගේ හිතවත් පාර්ශවයන් එතෙන්ට ඇවිල්ලා අරකට ඉල්ලුම් කරනවා. ඒ ඉල්ලුම් කරපුවාම ඔවුන්ට ගෙවන්න සිද්ධ වෙන පොලි අනුපාතයේ පළදා අනුපාතයේ 11.75 දක්වා වැඩි වෙනවා. ඒක අපි හිතනවා හිතාමතාම කරපු එකක් කියලා. පරීක්ෂණ අපි කරන බලන්න නිසා යම් කරුණු ප්‍රමාණයක් ඒ දරුව වෙලා තියෙනවා. මොකද ඒ වෙනකොට වෙළඳපොලේ පැවතුනේ 9.5ක වගේ පළදා අනුපාතයක් වුණාට මේ බැඳුම් කරවලට කූපන් රේට් එක, ඒ කූපන් අනුපාතය 11.5කට වගේ උඩින් තියලා තිබුණේ මේ වගේ වැඩකටද කියන එක පැහැදිලි වෙනවා. මම මේ එළිදරව් කළේ අපි ගත්තු වැරදි ක්‍රියාමාර්ග, අධික පොලියට ණය ගැනීම නිසා පොලි බර විශාල ප්‍රමාණයක් තියෙනවා. කමක් නෑ, අපි හිමින් මේ කාරණය කළමනාකරණය කරනවා. ඒ අනුව අපේ මුදල් සම්පාදනය කර ගැනීම වියදම් සඳහා 7190කුත්, ණය වාරික ගෙවීම සඳහා 1600කුත්, අවශ්‍ය ගැළපීම් සඳහා 45කුත් වෙලා රුපියල් බිලියන 8835ක් මේ අවුරුද්දේ මුදල් සම්පාදනය කර ගැනීමට නියමිත වෙනවා. ඒ වගේම එහිදී අයවැය පරතරය වෙන රුපියල් බිලියන 2200ක් අපි ණය කළමනාකරණය නිසි පරිදි යොමු කරලා එයින් බිලියන 75ක් විතරයි විදේශීය අංශ වලින් ගන්න. ඉතුරු ප්‍රමාණය 2125 දේශීය අංශ වලින් අපි ලබා ගන්න. ඒ වගේම අපි අපේක්ෂා කරනවා මේ ප්‍රාථමික වියදම් කියන කාරණේ එනකොට ප්‍රාථමික ශේෂයක් තියෙනවා. මේ අනුව ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 750ක්. අපි මේ බිලියන 750 තාමත්ම උචිත පරිදි ණය ආපසු ගෙවීම සඳහා භාවිත කරන්න උත්සාහ කරනවා. මොකද ණය ආපසු ගෙවීමේදී ආණ්ඩුවකට තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් තමයි අලුතෙන් ණය අරගෙන ණය ගෙවන එක. ඒක වඩාත් උචිත ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රීෆයිනෑන්සින්ග්. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ඒ බලයක් තියෙනවා. අතීතයේදී එවැනි වැඩ කරපු නිසා තමයි දිගුකාලීන ව්‍යාපෘති වලට ණය ගන්නවට වඩා රීෆයිනෑන්සින් සඳහාම ණය ගත්තා. එහෙම ගිලක් කියන තැනක හිර වෙනවා. ඔය විශේෂයෙන් ISB සම්බන්ධයෙන් සාකච්ඡාවේදී පැනනගිච්ච ප්‍රශ්නේ ඒකයි. විවෘත වෙළඳපළෙන් ණය ගත්තා. ඒ ණය ගත්තේ ණය ආපසු ගෙවීම මේ රීෆයිනෑන්සින් කියන කාරණයට. ඉතින් අපි ඒ රීෆයිනෑන්සින් එකට වලක්වන්න බැරි හේතුවක් තියෙනවනේ එතෙන්ට යනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් මේ බිලියන 750 පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන ණය ආපසු ගෙවීම. ඒ වගේම 2024 අවසාන වෙනකොටත් 2024 ත් අපේක්ෂා කළාට වඩා ප්‍රාථමික ශේෂයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. අපේක්ෂා කළේ බිලියන 250ක ප්‍රාථමික ශේෂයක්. ඒ 650කින් ඉවරුණා. ඒ අනුව ඒ බිලියන 650න් අපිට පුළුවන්කම ලැබුණා ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 377ක් පාවිච්චි කරන්න. ඉතුරු 373 අපි දන්නවා වෙළඳපළේ මුදල් ස්ථාවරත්වය ආරක්ෂා කරගන්නකොට පොලි අනුපාතය ඉතාමත් වැදගත් වෙනවා. එහිදී පොලි අනුපාතය ආරක්ෂා කරගන්න යම් සුරක්ෂිත බෆර් එකක් අපේ ට්‍රෙෂරි මැනේජ් ට්‍රෙෂරි ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එක අවශ්‍යයි. ඒ නිසා මේ 373ත් එතන අපි ආරක්ෂා සහිතව ලබාගෙන තියෙනවා. ඒ වගේම වියදම් කළමනාකරණයේ පැත්තෙන් මම ඊළඟට ආදායම් කළමනාකරණයට එන්නම්. ගොඩක් වෙලාවදී චෝදනාවක් ආවා අපි වියදම් කළමනාකරණය කරලා තියෙනවා ආදායම් කළමනාකරණය කළා නැහැ. මේ ආදායම් පිළිබඳ නිවැරදි පුරෝකථනයක් කරලා තියෙන්නේ. දල සාරාංශයක් විදිහට ගත්තොත් අපේ සමස්ත ආදායම රුපියල් බිලියන 4990 බිලියන 5000කට ආසන්නයි. ඉන් බදු ආදායම පමණක් 4590ක් එනවා. ඒකෙන් ආදායම් බදු 1167ක්, සමස්ත ආදායමෙන් බදු ආදායමෙන් 125ක්. ඒ වගේම වැට් බදු දේශීය සහ ආනයන සඳහා එකතු වෙලා 135ක් තියෙනවා. සුරා බදු, ඒ වගේම වෙනත් බදු වර්ග, ඒ වගේම SSCL එක Social Security Contribution Levy වශයෙන් මේකට දායක වෙනවා. ඒ වගේම අපනයනය සඳහා බිලියන 651ක් සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි 4590ක් හැදෙන්නේ. ඊට අමතරව අපිට ලැබෙන ආදායම් තියෙනවා බදු නොවන මාර්ග වලින්, දේපළ ආදායම්, කුලි, පොලි, ලාභාංශ, ඒ වගේම දඩහා ගාස්තු වලින් රුපියල් බිලියන 370ක්. ප්‍රධාන වශයෙන් රුපියල් බිලියන 30ක්. මේ පිළිබඳව තොරතුරු දත්ත සහිතව නිරන්තරයෙන් පුරෝකථනය කරමින්, ඒ වගේම ඒවා විමර්ශනය කරමින්, පසු විපරම් කරමින් තමයි මේ කටයුත්ත යන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කොහොමද එහෙම අපි කියන්නේ? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම මාසයකම අපි දීලා තියෙනවා ඇස්තමේන්තුගත ටාගට්ස් ඉලක්ක. ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ වගේ මාර්තු 17 වෙනකන් තිබිච්ච ටාගට්ස් අරන් බලපුවාම ජනවාරි මාසෙත්, පෙබරවාරි මාසෙත් මේ වෙනකන් තිබිච්ච සියලුම ටාගට්ස් අභිබවල ගිහින් තියෙන ප්‍රතිශතයක් විදිහට ගත්තාම අපි අපේක්ෂා කළ බදු ආදායම වගේ 100%ට 123ක් එකතු කරගෙන තියෙනවා. සංඛ්‍යාවක් විදිහට ගත්තොත් ඇස්තමේන්තුගත රුපියල් මිලියන 356825 වෙනුවට 438991ක් අපි අත්පත් කරගෙන තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම රේගුව සම්බන්ධයෙන් විවිධ ගැටළු මතු කරනා මේ වාහන ආනයනයෙන් බදු අය කිරීමේදී අය කරගන්න බැරි වෙයි. විවිධ ප්‍රශ්නයක් නැහැ. අපි නිසි පරිදි මේ සුපරීක්ෂණය සහ මැදිහත් වීමෙන් විමර්ශනය කරමින් ඉදිරියට යනවා. එහෙත් දත්ත අපි ඉදිරිපත් කළොත් 2024 වර්ෂයේදීත් අපිට පුළුවන්කම ලැබුණා. අවසානයේදී ආදායම් පොඩ්ඩක් පල්ලා යන්න තිබිච්ච තත්ත්වය අපි කළමනාකරණය කරගෙන 100%ක ටාගට් එක ඉලක්කය ඇචීව් කළා. ඒ වගේම මේ වෙනකොටත් මේ මාස දෙක තුන ඇතුළතදී ඒ ඉලක්කය හඹා යනවා. ජනවාරි මාසයේ අවසාන වෙනකොට අපිට දීලා තිබුණ ඇස්තමේන්තුව 1,00,000 රුපියල් මිලියන 135,000යි. ඒ ඇස්තමේන්තුව අපි ඉක්මෝල ගිහින් තියෙනවා 142,590යි. ඒ අනුව අපිට ඉතා පැහැදිලි මේ තත්ත්වය හිමින් කළමනාකරණය කරගෙන අපිට ඉස්සරහට එන්න පුළුවන් කියලා. ඊළඟට මම ඉක්මනින් සඳහන් කරන්නම් අපේ මුදල් අමාත්‍යාංශයේ විවිධ ක්ෂේත්‍ර තියෙන ආයතන ගණනාවක් තියෙනවා. අපේ ඒ ක්ෂේත්‍ර සාකච්ඡා කළා. මම විශේෂ අවධානයක් යොමු කරනවා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සහ මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා කියන්නේ. ඉතින් අතීම සන්තෝෂයට පත් වෙනවා. මේ වෙනකොට ඔවුන් ලබාගත් අත්දැකීම්, වැඩ කිරීම, අපගේ තියෙන සහයෝගය, ඒ වගේම ඒ තාක්ෂණයේ කැඳවීම හරහා ඉතාමත්ම කාර්යක්ෂම ලෙස කැෂ් ෆ්ලෝ එක නැත්නම් මුදල් ප්‍රවාහය පරිපාලනය කිරීමේ හැකියාව දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා ස්ථාවර බෆර් එකක් ගොඩනගා ගන්න ආරක්ෂිත අපිට ආන්තිකයක් ගොඩනගා ගන්න මුදල් වෙළඳපළේදී කොච්චර ප්‍රමාණයක් ණය ගන්නවද පොලි අනුපාතයේ පාලනය කර ගැනීමට. පොලි අනුපාතයේ පාලනය කර ගැනීමේදී මහ බැංකුව ස්වාධීනව ඒගොල්ලන්ගේ පොලිසි රේට්ස් භාවිත කරනවා, ඕපන් මාකට් ඔපරේෂන්ස් එහෙම නැත්නම් විවිධ වෙළඳ කටයුතු සහ ඒගොල්ලන්ගේ තව තියෙනවා සුවේෂන්ස් විවිධ කටයුතු උන් කරනවා. හැබැයි ඒ කාරණේ ඇතුලේ ෆිස්කල් පොලිසියක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අපේ වැදගත්කමත් එතන සම්බන්ධ වෙනවා. මේ දෙකේ සංයුතියකින් තමයි පොලි අනුපාතය ස්ථාවර වෙන්නේ. දැන් මේ පොලි අනුපාතයේ ක්‍රමිකව පහත වැටෙමින් තියෙනවා. ප්‍රමාණවත් බෆර් එකක් අපි නිර්මාණය කරලා තියෙනවා. බිල්පත් ගෙවා දැමීමේදී කලින් අවුරුද්දක් විතර විධාන ට්‍රෙෂරියට බිල්පත් එනකොට ගෙවන්න පරක්කුයි, කොන්ත්‍රාත්කරුවෝ ඒ කොන්ත්‍රාත් වලට එන්නේ නැහැ, මම අතහරිනවා වගේ ප්‍රශ්න ගන්නවා. දැන් අපි සහතිකයක් දෙන්න කැමති ඕනෑම බිල්පතක් නිවැරදිව ඒ අදාළ තොරතුරු සහිත ඉදිරිපත් කරපුවම දින 30කට අඩු කාල පරිච්ඡේදයක් ඇතුළතදී ගෙවා දැමීමේ වැඩපිළිවෙළ දැන් අපේ ට්‍රෙෂරි ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඒ බිල්පත් එවීමේදී අදාළ තොරතුරු ඒ සහතිකපත් කිරීම ඉතාමත්ම වැදගත්. ඊළඟ අභියෝගය අපේ ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකේ බිල්පත් ගෙවීමේදී විශ්‍රාම වැටුප් සහ පාර්ශ්වෝෂ ගෙවීම ඒ මාසික විශ්‍රාම මුදල ගෙවීමට මාස 3ක් 4ක් කලින් ගත වුණා. දැන් එයත් අපිට මාසයකින් ගෙවන්න පුළුවන්. ඒ වගේම පාරිතෝෂිත එක වැඩි මුදලක් ලැබෙන්නේ එතනින්. ඒක සමහර අවස්ථාවලදී පසුගිය අවුරුදු 2 3 ඇතුළතදී මාස 18 24 කියන අවුරුදු දෙකක් පමා වෙලා තියෙනවා. දැන් ට්‍රෙෂරි ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ මාසයක් ඇතුළතදී අනිවාර්යයෙන්ම ගෙවනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ වෙනකොට නිසි පරිදි විල්පත් ආවොත් ක්ෂණිකයෙන් ගෙවනවා කිව්වම ඒ සංසන්දනාත්මකව බැලුවොත් දැනට ට්‍රෙෂරි ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන්නේ රුපියල් මිලියන 100කටත් අඩු බිල්පත් ප්‍රමාණයක්. ඒකත් අර පුංචි පුංචි තාක්ෂණික අඩුපාඩු මිසක් වෙන කාරණා නෙමෙයි. ඒ සංසන්දනාත්මකව බැලුවොත් අවුරුදු දෙකකට කලින් රුපියල් මිලියන 242000ක් තිබුණා. ඒ කියන්නේ බිලියන 242ක් ගොඩ ගැහිලා හිර වෙලා තිබිලා තමයි මේ ගෙවීම් පමාදුනේ. දැන් අපි ආරාධනා කරන අනිත් පැත්තෙන් කොන්ත්‍රාත්කරුවන්ට ගාණ්ඩුවට සේවා සපයන්නන්ට මේ ඔබ මිල කිරීම කරනකොට අනවශ්‍ය විදියට ඔබේ මුදල්වල අනවශ්‍ය පොලියක් එකතු කරලා මිල වැඩි කරන්න එපා. අඩුවෙන් අදාළ ඒ ෆැක්ටර්ස් ලෝඩ් කරන්නේ නැතුව ඔබටත් පුළුවන් තාම තරංකාරී මිල වලට එන්න. ඒ වගේම වෛද්‍ය සැපයුම් අංශය තාම වැදගත්. අපේ බෙහෙත් ඒ තුළට ගෙවන්න නැතිවීම ඊළඟ ප්‍රශ්නයක් තිබුණා. දැන් මෙන්න මේ වෛද්‍ය සැපයුම් වලටත් ඉතාම කෙටි කාලයක් ඇතුළත දින 30ක් ඇතුළත අපි ගෙවනවා.
ගරු ඇමතුමා තව විනාඩි 2ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි. මේ වෛද්‍ය සැපයුම් සඳහා අපි ගෙවීම් සිදු කරනකොට පසුගිය වසරේ අපිට ලැබුණු සියලුම දේවල් ගෙවීම නිම කරලා තියෙනවා. මේ වසරේදීත් ඒ වෙන් කරලා තියෙන ප්‍රමාණයට මේ මාසය ඇතුළත ලැබිච්ච රුපියල් බිලියන 15 දැනටමත් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ වැදගත් වෙන කාරණේ තමයි මේ ණය ගැනීම. කලින් සඳහන් කළා ණය ඇත්තටම අපි යොද පාවිච්චි කරන්න ඕනේ යම් ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට. ඒක ලීවරේජ් එකක්. ඒසා ණය ගැනීමේදී වෙළඳපළ උද්ධමනකාරී බලපෑමක් නොවන විදියටත් ආර්ථිකයට රුකුල් දෙන විදිහට මේ ණය ගැනීම සිදු කරන්න ඕනේ. අපි ණය සීමාවකට යටත් වෙලා තියෙනවා. ඒක ඇතුලේ වැඩිපුර අවධානය යොමු කරන දේශීය වෙළඳපළෙන් අඩු පොලියට ණය ලබාගෙන මේ ණය කළමනාකරණය ඉදිරියට අරගෙන යන්න. ඒ වගේම මේ ණය කළමනාකරණය ඇතුලේ තව වැදගත් වෙනවා රාජ්‍යයේ පංගුව. දැන් අපිට තියෙන්නේ රාජ්‍ය වියදම් කිරීමේදී දළදේශීය නිෂ්පාදිතයෙන් අවසානයේදී 20% විතර ප්‍රමාණයක්. නමුත් ලෝකයේ ප්‍රවණතාවයේ දියුණු වෙනකොට සමස්ත ආර්ථිකය ඇතුලේ 35% 40% වගේ රාජ්‍ය මැදිහත් වීම සිද්ධ කරන්න පුළුවන් නම් තමයි හොඳ. නමුත් මේ තියෙන මට්ටමේදී අපිට ඒට ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. අපි උත්සාහයක ඉන්නවා කෙසේද අනාගතයේදී මේ ණය කළමනාකරණය කරන්න කියලා. මොකද 2028 වෙනකම් යම් හුස්ම ගැනීම ඉඩකඩක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඒ ප්‍රයෝජනෙට අරගෙන නිසි ණය කළමනාකරණයකට යනවා. ඒ ණය කළමනාකරණයේදී වැදගත් වෙන්නේ පොලි අනුපාතය. ඒ පොලි අනුපාතය ඔබට බලා ගන්න පුළුවන් පසුගිය 12 වෙනිදා නිකුත් කරපු බැඳුම් කර සම්බන්ධයෙන් අවුරුදු 4 අවුරුදු 7 අවුරුදු 9 කියන බැඳුම් කරවල ඒ කූපන් රේට් එක පොලි අනුපාතයේ ක්‍රමිකව පහළට එමින් තියෙනවා, ස්ථාවර වෙමින් තියෙනවා. වෙළඳපළ ඒ ඉතාමත්ම සුබදායක ලක්ෂණයක්. ඒ වගේම ණය පියවීමේදී රාජ්‍ය ණය පියවීමේදී රාජ්‍ය ආදායම භාවිත කරනවා දේශීය වශයෙන් රීෆයිනෑන්සින් යනවා. ඊට අමතරව විදේශීය ණය තීරණාත්මකයි. විදේශීය ණයවලදී අපිට හැකි තාක් දුරට මේ වෙනකොට අපි වටා IMF ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා. එතනින් ලැබෙන අරමුදල් භාවිත කරනවා. ඒ වගේම බහුපාර්ශ්වීය ණයකරුව ඔවුන්ගේ වැඩපිළිවෙල ඉන්න ලෝක බැංකුව ADB ඇතුළු ලැබෙන මුදල් මේ සඳහා අපිට මොකද ව්‍යාපෘති නොවන වැඩසටහන් ණයකට අපිට ලබා ගන්න පුළුවන් බජට් සපෝර්ට්ස් වලට ඒ ණයත් භාවිත කරමින් යම් තාක් දුරට කළමනාකරණය කරනවා. තිරසාර විදියට ණය කළමනාකරණය කිරීමට අපි අවධානය යොමු කරනවා. කරන්නේ විදේශීය සංචිත ගොඩනගාගෙන අපි අවධානය යොමු කරන්නේ අපනයන වර්ධනය කිරීමත් දිගු කාලීන foreign direct investments වර්ධනය කිරීමත් ඒ වගේම විදේශීය ප්‍රේෂණ වැඩි කර ගැනීමත් සංචාරක කර්මාන්තේ උත් මේ කටයුත්ත සිදු කිරීමට තත්පර කීපයක් දෙන්න සභාපති තුමියනි අවසාන වශයෙන් මේ ට්‍රෙෂරි ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එක හරහා අපි අර තාක්ෂණයේ කැඳවීමෙන් දැනටමත් ඒගොල්ලන්ගේ අපේ තියෙන ඉන්ටග්‍රේටඩ් ට්‍රෙෂරි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක හරහා රේගු දෙපාර්තමේන්තුවේ තියෙන ආසිකුඩා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන රැමිස් ඒ වගේම සුරාපත් දෙපාර්තමේන්තුවේ දැන් ඉම්ප්ලිමන්ට් කරන්න තියෙන රැසේජ් සිස්ටම් සියල්ලම එකට එකතු කරලා මේ වෙනකොටත් 90ක් පමණ ආයතන ඒකාබද්ධ කරලා තියෙනවා ඉතාගැටි කාලයක් ඇතුළතදී රාජ්‍ය පද්ධතියේ තියෙන සියලු ආයතන මෙතෙන්ට කැටි කරගත්තට පස්සේ ඔවුන්ගේ වියදම් කළමනාකරණය කිරීම කාර්යක්ෂම කරන්න පුළුවන් ඒ අනුව මේ 2025 අයවැය තුලින් මුදල් අමාත්‍යාංශයට වැඩ කටයුතු කිරීම අනිවාර්යෙන්ම මේ රටේ අර ගමන් මාර්ගයේ වෙනස් කිරීමට බොහෝසේ ඉවහල් වෙන බව සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි